ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකෙ ප්‍රාම මේ වෙනකොට සිදුවෙන සුවිශේෂී සිදුවීම් දාමය විනාඩි කිහිපයක් ඇතුළත කැටි කරලා ඔබ වෙත ගෙන එන සතියේ ලොව වටා විදේශ විත්ති විමසුම අපි පුරුදු ලෙසින් එහෙමනම් අදටත් ආරම්භ කරන්නට සූදානම්. පුරුදු ලෙසින් මේ සවිස්තරාත්මක තොරතුරු සාකච්ඡා කරන්න අලුත් තොරතුරු ඔබ වෙත සමීප කරන්න ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් සූදානමින් සිටින්නේ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලක්ෂි.
ඊශ්‍රායල් හමාස් ගැටුම් වලට යම් විරාමයක් ලබා දීම උදෙසා වන විශේෂිත සාකච්ඡා වාරයක් ඊයේ දවසේදී ඇමරිකාවේ ප්‍රමුඛත්වයෙන් කටාර්හිදී ආරම්භ වුණා. ඉතින් ඒ පිළිබඳව වන අලුත්ම තොරතුරු හෙළිදරව් කරමින් තමයි අද සාකච්ඡාව ආරම්භ කරන්නේ. අමල්, අපි කැමති මේ වෙනකොට ඒ පිළිබඳව වාර්තාවන තොරතුරු දැනගන්න. මොකද විශේෂයෙන්ම හමාස් සංවිධානයේ සාකච්ඡා මේසයට වාඩි වෙන්නෙත් නැහැ කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒයි කියලාත් අපි දැනගන්න කැමතියි.
ඔව් දිලුක්ෂි, දැන් මේ සාකච්ඡා වටේ විශේෂයෙන්ම සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් තියන්න ඕනේ කියලා ඇමරිකාව විශාල බලපෑමක් කරා ඊශ්‍රායලයට. දැන් පෞගිය සති කිහිපය පුරාවටම මේ විදිහට සාකච්ඡාවක් පිළිබඳ සාකච්ඡා වෙමින් පැවතුණා. නමුත් හමාස් සංවිධානයේ සහභාගීත්වය ඇතිව, ඍජුව නෙමෙයි නමුත් වක්‍රව ඔවුන්ගේ සහාය ඇතිව කටාර් රාජ්‍යයේ මැදිහත් වීම මත මේ සාකච්ඡාව තියෙන්න තිබුණේ දැන් සති කිහිපයකට කලින්. නමුත් ඇමරිකාවේ දැඩි බලපෑම මත, විශේෂයෙන්ම ජෝ බයිඩන් ජනාධිපතිවරයා බොහොම තදින්ම මේ අවස්ථාවේදී සඳහන් කළ තිබුණා මේ සටන් විරාමයක් පිළිබඳ නැවත සාකච්ඡාවක් පැවතිය යුතුයි. මේ විදිහට සටන් විරාමයක් ගැන කතා කළේ නැත්නම් මැද පෙරදිග කලාපේ යුදමය තත්වය අනෙකුත් රටවලට පැතිර ගිහිල්ලා, විශේෂයෙන්ම ඉරානය මේ අවස්ථාවේදී ඊශ්‍රායලයට විරුද්ධව යම් කිසි යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ ඒ අවධානම තියෙනවයි කියන බියත් එක්කම තමයි ඇමරිකාව මේ විදිහට ඊශ්‍රායලයට බල කළේ කටාර් රාජ්‍ය විසින් ඇති කරන මේ සාකච්ඡාවට යොමු වෙන්නේ. ඉතින් මේ දෙදිනක සාකච්ඡාවක් ඊයේ ආරම්භ වුණා. අද මේ සාකච්ඡාවට නිමාවන්නට නියමිතයි. මෙතනදී ඔවුන් බලාපොරොත්තු වෙනවා අඩුගානේ සති 6ක සටන් විරාමයක් පිළිබඳවත් එකඟතාවයකට පැමිණෙන්න. මේ සාකච්ඡාවට ඔබ කිව්වා වාගේ හමාස් සංවිධානයේ ඍජුව සහභාගී නොවුනට ඔවුන් කටාර් රාජ්‍ය හරහා මේ සාකච්ඡාවේදී කෙරෙන යෝජනා සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාර ලබා දීමට ඔවුන් සැරසී ඉන්නවයි කියන කාරණාව මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. මීට කලින් අවස්ථාවලදී හමාස් සංවිධානයේ ඍජුවම මේ සාකච්ඡාවට සහභාගී වෙලා නැහැ. ඒකට හේතුව තමයි හමාස් සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් හැටියට ජාත්‍යන්තර වශයෙන් බොහෝ රටවල් නම් කළ තියෙන නිසාත්, ඇමරිකාවත් ඒක පිළිගන්න නිසා ඇමරිකාවට ඔවුන් සමග ඍජුව එක මේසේ වාඩි වෙලා කතා කරන්න අවස්ථාවක් නැති නිසා තමයි මේ විදිහට තුන්වන පාර්ශ්වයක් හරහා හමාස් සංවිධානය සමග සාකච්ඡා කරන්න යොමු වෙලා තියෙන්නේ. මෙතනදී හමාස් සංවිධානය දැනටමත් යෝජනා කරලා තියෙනවා ඔවුන් සටන් විරාමයකට කැමති. නමුත් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මෙතෙක් ඇමරිකාව ඉදිරිපත් කරපු සමහර යෝජනා ප්‍රතික්ෂේප කරලා මේ සාකච්ඡාවෙන් ගැලවී යන්න උත්සාහ කරනවායි කියන චෝදනාව හමාස් සංවිධානය ඉදිරිපත් කළා තියෙනවා. අද දවසෙත් මේ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ඔව්, එක අතකින් ඇමරිකාව මේ විදිහට ඊශ්‍රායල් හමාස් අතර සටන් විරාමයක් උදෙසා මැදිහත්කරුවෙකු විදිහට කටාර් රාජ්‍යත් සමග එක්ව ක්‍රියා කරන අතරතුරේදී අනිත් පැත්තෙන් ඇමරිකාවේ මිත්‍රශීලී රටක් වන ඊශ්‍රායලයට ඩොලර් බිලියන 20ක යුද ආධාර සපයන්නටත් තීරණය කළා තියෙනවා. එමනම් මොකද්ද මේ අනිත් පැත්තෙන් ආයුධ සපයමින් ඇමරිකාව සිදු කරන ක්‍රියාදාමය? එතරම් යම්කිසි දෙයක් තියෙනවා අපිට සැකහර තොරතුරු දැනගන්න සාකච්ඡා කරන්න. මොකක්දමල් එතනදී ඒ උත්සාහය හරහා ඇමරිකාව බලාපොරොත්තු වෙන්නේ?
ඔව් දිලුක්ෂි, මෙතන බයිඩන් ජනාධිපතිවරයාගේ පාලනය විසින් මේ විදිහට ඩොලර් බිලියන 20ක මේ අවියායුධ විකිණීම අනුමත කරා මේ සතියේ. මෙතනදී ඇමරිකාව බලාපොරොත්තු වෙන්නේ ඔවුන් ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඇමරිකාව සැදී පැහැදී ඉන්නවයි කියන කාරණාව අනුව තමයි මේ විදිහට විශාල අවියායුධ තොගයක් ඊශ්‍රායලයට විකුණන්න එකඟ වෙලා තියෙන්නේ. මේකේ ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ F-15 කියන මේ ෆයිටර් ගුවන් යානය, ඒවා 50ක් ඊශ්‍රායලට ලබා දෙන්න යෝජනා කරලා තියෙනවා. ඒ ගුවන් යානාවලට පමණක් ඩොලර් බිලියන 18කට වැඩි මුදලක් යනවායි කියලා වාර්තා වෙනවා. ඊට අමතරව මේ යුද ටැංකිවල පාවිච්චි කරන පතුරුම් වර්ග විශාල ප්‍රමාණයක්, මේ යුද ටැංකිවල පාවිච්චි කරන පතුරුම් 33,000ක්, ඒ වගේම මේ මෝටාර් බෝම්බ 50,000ක විතර වගේ ප්‍රමාණයක් විකුණන්න තීන්දු කළා තියෙනවා. මෙතනදී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම ඇමරිකාවෙන් ඉල්ලීමක් කළා තියෙනවා මේ විදිහට අවියායුධ ඊශ්‍රායලට විකුණන්නට එපා. මොකද මේ ඇමරිකාව ලබා දෙන ආයුධ පාවිච්චි කළා තමයි මේ වෙනකොට ගාසා තීරයේ ඒ සාමාන්‍ය විෂයන් සංඛ්‍යාවක් ඝාතනයට ලක් වෙලා තියෙන්නේ. ඒ එක්කම දැන් ඊයේ දවස වෙනකොට ගාසා තීරයේ ජීවිතක්ෂයට පත්වෙච්ච සාමාන්‍ය සිවිල් ජනතාවගේ සංඛ්‍යාව 40,000 ඉක්මවා කියලා වාර්තා වෙනවා. ඉතින් මෙවැනි වාතාවරණයක් උඩ ඇමරිකාවට බොහෝ දැඩි පීඩනයක් එළවලා තියෙනවා මේ අවියාවිද ඊශ්‍රායල්ට විකුරන්නට එපැයි කියලා. නමුත් ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය මේ ගනුදෙනුව දැන් අනුමත කරලා ඒවා නම් ඉක්මනින් ලබා දෙන වැඩපිළිවෙලක් ගැන තමයි ඇමරිකාව තීන්දුව කරගෙන තියෙන්නේ.
අපි මීළඟට අවධානයට යොමු කරමු රුසියා යුක්‍රේන යුද්ධය පැත්තේ අපිට වාර්තාවන අලුත් තොරතුරු. අපි තොරතුරු වාර්තා කිරීම ආරම්භ කළා විශේෂයෙන්ම රුසියානු භූමියට යුක්‍රේන හමුදා ඇතුළු වී එම ප්‍රදේශ අල්ලා ගැනීම හා සම්බන්ධව වන තොරතුරු. මේ වෙනකොට අපිට වාර්තා වෙනවා මල් තවදුරටත් යුක්‍රේන හමුදා රුසියානු භූමිය තුළ ඉදිරියට ගමන් කරමින් සිටිනවා කියලා. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ රුසියානු භූමියේ විදේශීය හමුදාවක් විසින් සිදු කරන ලද විශාලතම අත්පත් කර ගැනීම සහ ප්‍රහාර මේ ක්‍රියාදාමය හරහා සිදු වෙනවා කියලයි අපිට තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. එහි යාවත්කාලීන තොරතුරු මොනවාද?
ඔව් දිල්රුක්ෂ, අපි දැන් ගිය සතියේ කතා කරනකොට සමහර ස්ථානවලදී යුක්‍රේන් හමුදාව කිලෝමීටර් 10ක් විතර රුසියාව ඇතුළට ගමන් කරලා තිබුණා. දැන් මේ විදියට ඒ ඔවුන් අල්ලාගත්ත නව ප්‍රදේශත් එක්ක බලනකොට මේ වෙනකොට දැන් යුක්‍රේනයේ සඳහන් කරනවා ඔවුන් රුසියාවේ භූමියෙන් වර්ග කිලෝමීටර් 1000ක් එහෙම නැත්නම් 1200ක් විතර වගේ ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා කියලා. නමුත් මේ ස්වාධීන අගෙයින් වලින් නම් වාර්තා වෙන්නේ වර්ග කිලෝමීටර් 800ක විතර වගේ ප්‍රමාණයක් දැනට යුක්‍රේනය සතු කරගෙන තියෙනවායි කියලා. ඒකම රුසියාව පිළිඅරගෙන තියෙන ඔවුන්ගේ රටේ භූමියේ යම් ප්‍රමාණයක් යුක්‍රේන් හමුදාව විසින් අත්පත් කරගත්තයි කියලා මුලින් ඔවුන් ඒ ගැන ඒක පිළිගන්නට සතුටු වුණේ නැහැ ගිය සතියේ වෙනකොට. නමුත් දැන් රුසියාව මේ කර්ස්ක් කියන ප්‍රදේශයේ යුක්‍රේන් හමුදාව අල්ලාගත්ත ප්‍රදේශවලින් පිටත බංකර් ඇති කරමින් තවදුරටත් යුක්‍රේන් හමුදාවට ඉදිරියට එම වැළැක්වීම සඳහා කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මෙතන විශේෂත්වයක් වෙන්නේ දිල්දුක්ෂය, ඔබ කලින් කිව්වා වගේ මෙතරකල් යුක්‍රේනයේ කරේ තමන්ගේ රටට එල්ල වෙන ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට උත්සාහ කිරීමයි. ඒ වගේම තමන්ගේ රටේ කියන්නේ යුක්‍රේනයෙන් රුසියාව අල්ලගත්ත ප්‍රදේශ නැවතත් අත්පත් කර ගැනීමට තමයි ඔවුන් මෙහෙයුම් යොදවලා තිබුණේ. නමුත් මේ කර්ස්ක් ප්‍රදේශයේ රුසියාව තුලට ගමන් කිරීම තුළින් රුසියාවේ හමුදාවේ අවධානය දැන් මේ ප්‍රදේශයට යොමු වීම තුළින් යුක්‍රේනය තුළ රුසියානු හමුදාව විසින් කරගෙන ගිය මෙහෙයුම් යම්කිසි විදියකින් දුර්වල වීමක් සිද්ධ වුණයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම පුටින් ජනාධිපතිවරයා යුක්‍රේනයට චෝදනා කළා තියෙනවා ඔවුන් මේ විදියට රුසියාව ආක්‍රමණය කරමින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී පැවතෙන්නට පුළුවන් කියලා විශ්වාස කරන යම්කිසි සාකච්ඡා වටයකදී, එහෙම නැත්නම් සාම වැඩපිළිවෙලකදී තමන්ගේ පාර්ශවය වඩාත් ශක්තිමත් කරගන්නට, සාකච්ඡාවලදී වැඩි වාසියක් අත්පත් කරගන්නට මේ විදිහට රුසියාවේ භූමිය අත්පත් කර ගැනීම ඔවුන්ගේ අරමුණ වෙන්නට ඇති කියලා. ඉතින් මේ වෙනකොට රුසියාව සඳහන් බොහොම දැඩි ලෙස සඳහන් කරලා තියෙනවා ඔවුන් තමන්ගේ රටේ අහිමි වෙච්ච භූමිය සෑම බිං අංගලක්ම නැවත අත්පත් කර ගැනීම සඳහා ඔවුන් අලුත් මෙහෙයුම් දියත් කරනවායි කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ රුසියා සහ යුක්‍රේන් යුද්ධය තවත් උග්‍ර අතට ඉදිරි සති කිහිපෙදී පත්වීම පමණයි.
අපි මීළඟට ආසියානු කලාපයට අයත් රටවල් දෙකක රාජ්‍ය නායකයන් වෙනස් වීම පිළිබඳව වන තොරතුරු කතා බහ කරන්න කැමතියි. මුලින්ම මම මගේ අවධානය යොමු වෙන්නේ තායිලන්තයට. තායිලන්තයේ අග්‍රාමාත්‍ය ශ්‍රෙතා තව්සින් බලයෙන් පහකරුන් ලැබුවා එරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය. ඉතින් මේක සුවිශේෂී අවස්ථාවක්. කොහොමද රටේ අගමැතිවරයා බලයෙන් පහ කරන්න තායිලන්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයට බලය ලැබෙන්නේ සහ එයට හේතු සහ ඊළඟට එහෙමනම් තායිලන්තයේ මීළඟ අගමැතිවරයා බවට පත්වෙන්නේ කොයි වගේ නීතිමය ක්‍රියාදාමයක් හරහාද යම් කිසි වූ පුද්ගලයෙක්? ඒ පිළිබඳව තොරතුරු දැනගන්න කැමතියි.
ඔව් දිල්රුක්ෂි, මේක තායිලන්තයේ මේ ව්‍යවස්ථා කටයුතු සම්බන්ධ අධිකරණයේ බෙදුම් තීන්දුවක් ලබා දීලා තියෙන්නේ. විනිසුරුවරුන් 5 දෙනෙක් අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂවත්, 4 දෙනෙක් විරුද්ධවත් තමයි මේ තීන්දුව ලබා දුන්නේ. නමුත් මේ බහුතරයෙන් ලබා දුන්නු තීන්දුව ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයාට ධූරය අහිමි වුණා. මෙතනදී අග්‍රාමාත්‍යවරයාට තිබිච්ච චෝදනාව තමයි ඔහු තමන්ගේ කැබිනට්ටුව නම් කිරීමේදී නීතිඥවරයෙකුට කැබිනට් ඇමති ධූරයක් ලබා දීමේදී පසු විපරමක් නොකර මේ තනතුර ලබා දුන්න අය. ඒ එක්කම මේ පිචි ච්වෙන්බන් කියන අමාත්‍යවරයා 2008 සාපරාධී වරදකට වරදකරු වෙලා වෙච්ච පුද්ගලයෙක් කියන කාරණාව දැන හෝ නොදැන මේ විදිහට මේ පත්වීම කිරීම ඒක අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසනීයත්වය සහ ඔහු ගැන තිබිච්ච විශ්වාසය පළුදුවීමට හේතු වුණා. ඔහු විශ්වාස කරන්න බැරි පුද්ගලෙක් හැටියට මේ විදිහට නම් කරලා ඔහුව තනතුරෙන් ඉවත් කරා. ඉතින් දැන් සිද්ධ වෙන්නේ පාලක පක්ෂයට තමන්ගේ අලුත් අග්‍රාමාත්‍යවරයෙක් කෙනෙක් පත්කිරීම සම්බන්ධයෙන් ඔවුනට ඒ අවධානය යොමු වෙලා තියෙනවා. දැනට නම් කරලා තියෙනවා කීප දෙනෙක් මේ තනතුර සඳහා. මෙතනදී දිල්ලුක්ෂි ඉදිරියට පැමිණලා තියෙන හිටපු අග්‍රාමාත්‍ය තක්සින් සිනවත්‍රාගේ දියණියක් සම්බන්ධයෙන් පාලක පක්ෂයෙන් ඇයගේ නම ඉදිරිපත් වෙන්නට පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් දිල්ලුක්ෂි ලබන සතියේදී තායිලන්ත පාලක පක්ෂය සිනවත්‍රා හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දියණිය තනතුර බාර ගැනීමට කැමති නම් බොහෝ විට ඇයව මේ ධූරයට යෝජනා කරන්නට සූදානම් ඉන්නවා කියන එක තමයි දැනට තායිලන්තයෙන් වාර්තා වෙන්නේ.
ආසියානු කලාපයේ රාජ්‍යනායක තනතුර වෙනස් වන්නට නියමිත මීළඟ රට තමයි ජපානය. අමල් අපි පසුගිය කාල වකවානුවේදීම දැක්ක ප්‍රධානතම කාරණයක් තමයි ජපානයේ රාජ්‍යනායකයන් හරි ඉක්මනින් මාරු වෙනවා. සමහරු කැමැත්තෙන්ම ඉල්ලාසුනා, සමහරු රට බාරගන්න බැහැ කියලා අවසාන මොහොතේ ප්‍රකාශ කළා, සමහරු එක්කෝ ඒ පක්ෂය හෝ ඒ පුද්ගලයාගේ අඩු ජනප්‍රියතාව හේතුවෙන් තනතුර හැර යන්නට ඔවුන් විසින්ම තීරණය කළා. දැන් වර්තමාන අගමැතිවරයා ෆුමියෝ කිෂිඩත් සඳහන් කරලා තියෙනවා මීළඟ මැතිවරණයට තරඟ කරන්නෙත් නැහැ, ඔහු සැප්තැම්බර් මාසයේ ඉල්ලාස් වෙනවා කියලා. එහෙමනම් ජපානයේ මේ සිදුවන්නට යන නායක පෙරළිය හමුවේ මොන වගේ දේශපාලනික වෙනසක් ආසියාතික කලාපයේ ඇති වේද? මොකද අපි දන්නවා ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් බලවත් රාජ්‍යයක් ජපානය කියන්නේ ආසියාකරයේ, ඒ වගේම ලෝකේ මේ ඇති වෙන දේශපාලනික වෙනස කොයි ආකාරයෙන් සමස්ත ලෝකයටම බලපාවිද ආසියාකරයත් ඇතුළුව?
ඔව් දිලුක්ෂි, ජපානයේ ආර්ථිකයත් එක්ක තමයි ලෝක ආර්ථිකයත් බොහෝ විට බැඳී තියෙන්නේ. 2021 ඔක්තෝබර් මාසේ බලයට ආපු කිෂිඩා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ තියෙනවා ආර්ථිකය නැංවීම සඳහා ඩොලර් බිලියන 100ක මුදලක් වැය කරන්නට ඔහු කටයුතු කළ තිබුණා ගිය නොවැම්බර් මාසේ. ඉතින් ඒ ආකාරයෙන් විශාල මුදලක් මේ ආර්ථිකයට පොම්ප කරත් බලාපොරොත්තු වෙච්ච ආකාරයට ඒකේ ප්‍රතිඵල නොලැබීම නිසා දිගින් දිගටම කිෂිඩා අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය අඩුවන බවක් ජනමත විමසුම් වලින් දිගින් දිගටම වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමන් පිළිබඳ ජනතාවගේ විශ්වාසය අඩුවීම හේතු කරගෙන තමයි කිෂිඩා අග්‍රාමාත්‍යවරයා මේ තීන්දුව අරගෙන තියෙන්නේ. ඔහු සඳහන් කළා තියෙන්නේ සැප්තැම්බර් මාසයේ තමන්ගේ පක්ෂය, එහෙම නැත්නම් මේ ලිබරල් ඩෙමොක්‍රටික් පක්ෂයේ සම්මේලනයේදී, සැප්තැම්බර් මාසයේ සම්මේලනයේදී ඔහු නැවතත් නායකත්වයට ඉදිරිපත් වෙන්නේ නැහැ. වෙනත් පුද්ගලයෙකුට පළමුව පක්ෂයේ නායකත්වය ලබාගෙන පසුව පාර්ලිමේන්තුවේ ඒ නායකත්වයට යොමු වන්නට තමන් මේ ධුරයෙන් ඉවත් වෙනවා කියන කාරණාව ඔහු සඳහන් කළා තියෙනවා. ඉතින් ජපානයත් රාජ්‍යයේ පාලනය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයකට නැවතත් යොමු වෙනවා. මෙවැනි දේශපාලන අස්ථාවරභාවය නිසා ජපානයේ වෙළඳපොළ පහුගිය සතියේ දිගින් දිගටම දිනපතාම වගේ උච්චාවචනය වෙලා ඒ අස්ථාවරභාවය පිළිබිඹුන ආකාරයට තමයි ආර්ථිකයේ හැසුරුනේ. ඉතින් මේ ආර්ථික අස්ථාවරභාවයත් නැති කරන්නට තමයි කිෂිඩා අග්‍රාමාත්‍යවරයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තමන් ධුරෙන් අයින් වෙලා වෙන කෙනෙකුට රට පාලනය කරන්න ඉඩකඩ සලසනවායි කියලා සඳහන් කළේ.
දැන් එතකොට අමල්, ඔය කිෂිඩා වර්තමාන අගමැතිවරයාගේ ඉවත්වීමත් එක්ක ඊට පස්සේ අනුප්‍රාප්තිකෙක් වෙන්නේ කවුද කියලා, හරි එහෙමත් නැත්නම් ලිබරල් ඩෙමොක්‍රටික් පක්ෂයේ මීළඟ නායකයා වීම හරහා කවුද රටේ නායකත්වය ලබා ගැනීමට නියමිත වගේ පසුබිම් තොරතුරු පිළිබඳව මීළඟ ජපාන නායකත්වය පිළිබඳව යම් ඉඟි මේ වෙනකොට ලැබෙමින් පවතිනවාද?
දිලුෂේකට නිශ්චිත වශයෙන් අපිට දැනගන්න නැති වුණත් නම් කිහිපයක් සඳහන් වුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම බොහෝ වෙලාවට ජපානයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරියෙක් ඇතිවෙන්නට පුළුවන් කියන කාරණාවත් ඉස්මතු වෙලා තියෙනවා. දැනට ආර්ථික ස්ථාවරතාවය පිළිබඳ අමතිවරයා හැටියට සඳහන් කෙරෙන සානේ ටකයිචි කියන කාන්තාව ජපානයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වීමේ හැකියාවක් තියෙනවා කියලා ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් ස්ථිර වශයෙන්ම මේ දැනට ඉදිරිපත් වෙලා තියෙන නම් වලින් කවුද ඉදිරියෙන් ඉන්නේ කියන කාරණාව දැනට වාර්තා වෙලා නැහැ. නමුත් ඉතින් අපිට ඒක දැනගන්න වෙන්නේ සැප්තැම්බර් මාසයේ තියෙන ලිබරල් ඩෙමොක්‍රටික් පක්ෂයේ සම්මේලනයෙන් පසුව තමයි.
හොඳයි ලෝකයේ විවිධ කලාපවල සහ රටවල්වල අපි ඔබව රැගෙන ගියා මේ කෙටි කාල සීමාව ඇතුළතදී දේශපාලනික සමාජීය වශයෙන් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිදුවන විශේෂතා සහ වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කරන්න. එහෙමනම් මේ තොරතුරු වාර්තාකරණයට සුපුරුදු ලෙසින් සම්බන්ධ වුණු ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපගේ සුපුරුදු ස්තුතිය පළ වෙනවා. අමල් බොහොම ස්තුතියි. අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා යළිත් හමු වෙමු. ආයිබෝන්.
ආයිබෝන් දිලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.